ගරු ජේසි අලවතුවල මන්තුමා
මුලසුනර මන්ත්‍රීතුමනි ආනයි අපරාණ බදු සංශෝධන පනත සම්බන්ධයෙන් වචන ස්වල්පයක් කතා කරන්න අවස්ථාව ලැබීම සතුටට කරුණක්. විශේෂයෙන්ම මේලා මතක් කරන්න ඕනි අපි කවුරුත් මේ කාරණා සම්බන්ධයෙන් විශේෂයෙන්ම බදු මේ හැමදේකින් බලාපොරොත්තු වෙන්නේ ජනතාවගේ පැත්තෙන් යම් යම් සහන ඒවගේම රජයේ පැත්තෙන් ආදායම් වර්ධනය කරගන්න මේ කාරණාවල. විශේෂයෙන් මතක් කරන්න අද අපි දකිනවා පහුගිය දිනවල අපි දැක්කා මේ සීනි සඳහා රුපියල් 50ට තිබුණු බද්ද රුපියල් 25 දක්වා 725 දක්වා අඩු කිරීම තුළ ඒකේ වාසිය ජනතාවට ලැබුණාද? අපිට අවශ්‍ය වෙන්නේ ඒකනේ. දැන් තමුන්වහන්සේලා මේ බදු අඩු කරෙම කොටද? ඒ වාසිය ජනතාවට යන්නේ. ඉතින් අපි අහන්නේ ජනතාවට ලැබුණාද? අන්න ඒකයි අපිත් අහන්නේ. ඉතින් ඒ නිසා වාසුදේව අපේ ඇමතිතුමා අපි කියන්නේ ඒකයි. ඒකයි. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේකේ වාසිය කාටද ගියේ? මේකේ වාසිය කාටද ගියේ? මේක ආණ්ඩුවනේ ඔබතුමාලා කෑ ගහලා වැඩක් නැහැ. එහෙමනම් මේ සම්බන්ධයෙන් විවහාරික විගණනයක් කරන්න ඔබතුමා යෝජනා කරන්න. විවහාරික විගණනයක් කරන්න යෝජනා කරන්න. ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මේකෙදි පැහැදිලිවම කියන්න ඕනි අද මේ රජය මේ සීනිවල රුපියල් 50යි බද්ද 725 දක්වා අඩු කිරීම තුල කාටද මේ වාසිය ගියේ? අපි බලන්න මේ කාලේ සීමා තුල කවු සීනි ගෙනාවි කියලා. එතකොට ජනවාරි මාසෙ ඉඳලා 2020 මේ බදු අඩු කරනකන් ඔක්තෝබර් මාසේ 13 දින වෙනකන් මේ රටේ කවු සීනි ගෙනල්ලා තියෙන්නේ? සීනි වලින් 3.3 ගානක් තමයි විල්මා සමාගම ගෙනල්ලා තියෙන ඔක්තෝබර් මාසේ බදු අඩු කරනකන්. එතකොට මේ බද්ද අඩු කරලා මාස 3ක් ඇතුළත මේ අය සීනි 60ක් ගෙනාවා. ඒ මොකද? එතකොට අපි අහනවා රජයෙන් මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කරන්න. එතකොට මේ සීනි රුපියල් 50යි බද්ද අඩු කරනකොට තමන්ගේ ගජ විතුරන්ගේ නැව් ටික වරායට ඇවිල්ලා තිබ්බද කියලා අපි අහන්නේ. නැත්නම් මොකද? ගජ විතුරන්ගේ තමන්ගේ ගජ විතුරෝ තමයි. ආ සැංග්‍රීලා හෝටලේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්න තමන්ගේ ගජ විතුරෝ විල්මා සමාගම කියන්නේ තමුන්නාසලාගේ වියත්මගේ රසින්දිම ස්ථානයේ අයිතිකාරයෝ. එහෙමනම් අපි කියලා තමුන්නාසලා ඔබතුමා ඔච්චර මහජනතාව ගැන කතා කරන මේ සම්බන්ධයෙන් මහජනතාවගේ මුදල් කෝටි 1590ක් අහිමිලා තියෙන මුදල් අමාත්‍යාංශය පිළිගන්නවා. එහෙමනම් මේ සම්බන්ධයෙන් විවහාරික විගණනයක් කරන්න කියලා ඔබතුමා යෝජනා කරන්න. ඒකයි යුතුකම. ඒකයි යුතුකම. එහෙම නැතුව නිකන් බොරුවට කෑ ගහන්න එපා ජනතාවට අහන්න. ඔව් නෑ නෑ හර්ෂේ කතාව නෙමෙයි. අපි කියන්නේ රටේ ජනතාවට පාඩුවක් වෙලා තියෙනවා නම් අපි සත්භාවයෙන් තමුන්නාසලා රජයක් හැටියට ජනතාවට බිල අඩු කරන්න මේක අඩු කරා නම් ඒක වෙලා නැත්තම් අපි එතනින් එහෙම බලන්න ඕනේ. ඉතින් ඒක තමයි අපි කියන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ගරු මන්ත්‍රීතුමනි අපි පැහැදිලිවම කියන රජයට මේ බදු අඩු කිරීම තුල තමන්ගේ මිත්‍රයන්ට ගජ මිතුරන්ට රුපියල් කෝටි ගණන් හම්බ කරගන්න රුපියල් කෝටි 1590ක් හම්බ කරගන්න අවස්ථාව දුන්නා කියලා අපි විපක්ෂයක් ඇද අපි චෝදනා කරනවා. එහෙමනම් තමුන්නාන්සේලා විවහාරික විගණනයක් කරලා ඒකෙන් නිදහස් වෙන්න කටයුතු කරන්න. ඒ වගේම අහිමිලා තියෙන බද්ද අය කරගන්න වැඩපිළිවෙළක් යොදන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. විශේෂ මුදල් රාජ්‍ය අමාත්‍යතුමා මෙතන ඉන්නවා. උදේ එතුමා කතා කරා මේවට හරි පිළිතුරක් දුන්නේ නැහැ. ඒ නිසා පැහැදිලිව කියනවා විශේෂයෙන්ම ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි ඒ විතරක් නෙමෙයි අද බලන්න අද මෙතුමන්ලා මේ බඩු මිල අඩු කරන්න කියලා ගහනවා ගැසට්. දැන් ගැසට් කීයක් ගැහුවද? එක පැත්තකින් අහනවා බදු අඩු කරන්න ගැසට්. බදු අඩු කරන්න ගහන ගැසට් එක එදා මධ්‍යම රාත්‍රී 12 ඉඳන්ම වැඩ කරනවා. බද්ද අඩු වෙනවා. නමුත් බඩු මිල අඩු කරන්න ගහන ගැසට් කියාද්ද කරවලද? දැන් හාල් වලට ගැව්වා ගැසට්. හාල් වලට ගැසට් ගණනාවක් ගැව්වා. අපි දැක්කා අපි ගියා ඊයේ දිනේ අපි නාරහම්පිට තොගවැළඳ මධ්‍යස්ථානයේට අපි ගියාම අපි දැක්ක හාල් දැන් පුණ්‍ය සම්බයක් කිලෝ එක රුපියල් 175යි. මුං ඇට රුපියල් 800යි. කහ කිලෝ එක රුපියල් 4000යි. උඳු රුපියල් 1500යි. ඔව් ඉතින් ඒ නිසා අද උඳු බලන්න අද මේ විශේෂයෙන්ම දැන් අපේ වතුකරේ ජනතා Hindu ජනතාව මේ උඳු පාවිච්චි කරලා ආහාර නිෂ්පාදනය කරනවා රුපියල් 600ට අඩුවෙන් තිබුණ උඳු අද කීයද අද 1500යි
ගරු අද
ගරුන්ට
විනාඩි දෙකක් තියෙනවා
ඔබට අලුත් අවුරුද්ද එනවා
විනාඩි දෙකක් තියෙනවා තව විනාඩි දෙකක්
අලුත් අවුරුද්ද එනවා සිංහල අවුරුද්ද අපි දන්නවා දැන් තමුන්නාසය සෞභාග්‍ය දැක්ම රජය ආවට පස්සේ ගිය සිංහල අවුරුද්ද අපිට කන්න බැරුණා කොවිඩ් දින්දා දැන් මේ රටේ ජනතාවට මේ සිංහල අවුරුද්ද කන්න Hindu සිංහල අවුරුද්ද කන්න පුළුවන්ද දැන් බලන්න දැන් මේ වෙනකොටම බාහන වල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා අද අද මොකද වෙලා තියෙන්නේ අද ජනතාවට දැන් අවුරුද්දට තාම සති දෙකයි තියෙන්නේ සති දෙකයි තියෙන්නේ තමුන්නාන්සලා මොන ගැසට් ගැහුවත් තමුන්නාන්සලාට බාහන මිල පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා හාල් සම්බන්ධයෙන් කතා කිරීමේදී ගැසට් ගණනාවක් ගහලා තියෙනවා නමුත් ඒ ගැසට් එක ගහලා තියෙන මිලට හාල් නැද මාකට් එකේ කොහෙවත් තරක ගන්න නැහැ ඒ නිසා අද පැහැදිලිවම කියනවා අද මේ හැම එකක් සම්බන්ධයෙන්ම තමුන්නාන්සලාට
මාෆියා නැති කරනවා කියලා
අද එදා කිව්වා හාල් මාෆියා අර මාෆියා මේ ඔක්කොම නැති කරනවා කියලා
ගැටින බයයි
දැන් හාල් මාෆියා නෙවෙයි දැන් සීනි මාෆියා ඉඳන් හැම මාෆියාම අවිල තියෙනවා එහෙනම් මේ රජයේ අද හැම පැත්තෙම අසමත් වෙලා තියෙනවා මේ රටේ ජනතාව අද තුන් වෙලක් කන්න බැරුව අසරණ තනකට ජීවත් වෙන්න බැරි තනකට අවිල තියෙනවා අවුරුදු කන්න නෙවෙයි ජනතාව වෙලා තියෙන අද ඉතාමත් අමාරු තනකට වේලක් කන්න බැරි තනකට අද මේ රජයේ මේ රටේ ජනතාව පත් කරලා තියෙනවා ඒ සම්බන්ධයෙන් අපේ කනගාටුව ප්‍රකාශ කරමින් විශේෂයෙන්ම සිංහල Hindu අවුරුද්ද කණ්ඩ අවශ්‍ය වැඩපිළිවෙල කයි ගහන්නේ නැතුව ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා අපි ආණ්ඩුවට මතක් කරනවා බොහෝ ස්තුතියි
ස්තුතියි ගරු රංජිත් බණ්ඩාර මන්තුමා ඕඩර් ප්ලීස් ඊට ප්‍රථමයෙන් මූලසුනට අජිත් රාජපක්ෂ ගරු මන්තුමා
මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි අද විපක්ෂයට සටන් පාට නෑ කියන එක අපිට පේනවා අද සටන් පාට අතර තරඟයක් ඇති වෙලා සමගි ජන බලවේගයේ අද ජනතා විමුක්ති පෙරමුණත් එක්ක සටන් කරනවා කවර සටන් පාට තෝරගන්න ඕනද කියලා. සමහරක් සටන් පාට හොරකම් කරගෙන යනවා. සමහර වෙලාවට වඳුරෝ ආදරය කරන එක ගැන කතා කරනවා පාර්ලිමේන්තුවේ. මට ඉස්සෙල්ල කතා කරපු අපේ විපක්ෂයේ උගත් මන්ත්‍රීතුමා මේ ලොස් රෙවෙනියු එකක් ගැන කතා කරා. මං හිතනවා සමගි ජලබල වේගයේ ඉන්නවා අර්ථ ශාස්ත්‍රය පිළිබඳ බහුශ්‍රතයෝ එතුමන්ලා දන්නවා බද්දක් අය කරනකොට රජයට ආදායම් ලැබෙනවා බද්ද අතාරිනකොට ඒ ආදායම එකතු කරගන්න හැකියාවක් නැහැ හේතු බද්ද අය නොකරන නිසා ආර්ථික විද්‍යාවේ මේකට කියනවා ආවස්තික පිරිවැයක් දරන්න වෙනවයි කියලා එනිසා මම යෝජනා කරනවා මේ අපේ විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලට පොඩි ආර්ථික විද්‍යා පාඩමක් කරන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි දැක්කා මේ කම්පණය විපක්ෂයට දරා ගන්න පුළුවන්කමක් නැහැ එතුමන්ලා අවුරුදු හතර හමාරක් පහක් කරපු දේවල් පිළිබඳව මේ රටේ මහජනතාවට අමතක වෙලා නැහැ. ඒ විතරක් නෙමෙයි අපේ වාසුදේව නානක්කාර ගරු ඇමතුමා ඇහුවා මොකද්ද තමුන්නාන්සලාගේ ආර්ථික ප්‍රතිපත්තිය කියලා. ගරු ඇමතුතුමනි ඒගොල්ලන්ට එහෙම එකක් නැහැ. එහෙම එකක් තියෙනවයි කියලා හිතාගෙන කටයුතු කරපු කාලයක් තිබුණා. ඔබතුමාලා දකින්න ඇති ඒ කාල සීමාව තුළ ගෙනාපු දේකුත් නැහැ. ඒ නිසා මෙතුමන්ලගේ ආර්ථික ප්‍රතිපත්තිය උනේ විකුණගෙන කාපු එක. නමුත් අපි වගකිය යුතු රජයක් විදිහට මහජන ආරක්ෂාවත් මහජන සුබ සාධනයත් පිළිබඳව වගකීමෙන් යුතුව කටයුතු කරනවා. ඒ නිසා මම කැමති අපේ විපක්ෂයේ අහසේ ඉඳලා කතා කරන ගරු මන්ත්‍රීතුමන්ලට ආරාධනා කරන්න, තමුන්නාසලාට පුළුවන්කම ලැබුණද පහුගිය අවුරුදු 4 හමාරක කාල සීමාව තුළ මේ රටේ මහජනතාවගේ ආරක්ෂාව සපයලා දෙන්න. තමුන්නාසලාට පුළුවන්කම ලැබුණද මේ රටේ මහජනතාවට සුබ සාධන ලබලා දෙන්න. තමුන්නාසලා රට ඉවර කරලා යනකොට මේ රටේ රැකියා විරහිත ප්‍රමාණය 485,000යි. ඒ අතර උපාධිධාරීන් 68,000ක් හිටියා. තමුන්නාසලාට බැරි වුණා එක උපාධිධාරියෙකුට රැකියාවක් දෙන්න. හිටපු අධ්‍යාපන ඇමතිතුමා නම් සමහර ස්කෝල්වලට කාර්ය භාරයක් නැති 15 ශ්‍රේණිවල අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට 4-5 ඔබල තිබුණා. ඒ විතරක් නෙවෙයි, එතුමාට තිබුණ බොහෝමයක් ආයතනවලට බලහත්කාරයෙන් විශාල පිරිසක් බඳවගෙන තිබුණා. ඒ විතරක් නෙමෙයි, අපි දැක්කා එවකට නිවාස ඇමතිවරයා විදිහට කටයුතු කරපු අපේ ගරු විපක්ෂ නායකතුමත් දහස් ගාණක් සම්බන්ධ කරගෙන තිබුණා තමන් වැඩ කරපු රාජකාරී කරපු අමාත්‍යාංශවලට. මෙහෙම තමයි තමුන්නාන්සලා රට කෙරුවේ. එනිසා තමුන්නාන්සලා රට කරපු ආකාරය පිළිබඳව මේ ගරු සභාවට නැවත මතක් කර දීමට අපිට අවස්ථාව ලබලා දෙන්න එපා. ඒ නිසා අද තමුන්නාන්සලා උත්සාහ කරනවා මේ පරාජිතයෝ පරිසරවේදීන් විදියට කරලියට අරගෙන එන්න. අපිට පේනවා එදා 2015 මේ සම්බන්ධ වෙච්චි පිරිස් 2015 ජයග්‍රහණය ලැබුවයි කියලා හිතලා 2019 මහජනතාව එයට හොඳ පාඩමක් ඉගැන්වුවට පස්සේ දැන් අද අලුත් වෙස්මූණක් බැඳගෙන ඇවිල්ලා විවිධ මුහුණුවරවලින් ජනතා උද්ඝෝෂණවලට සහභාගි වෙනවා. මේ ජනතා උද්ඝෝෂණවල අරමුණ මොකද්ද? මැක්කෙකුට ඉන්න ඕන නම් බල්ලෙක් ඉන්න ඕන. ඒ නිසා තමුන්නාසලා මේක නවත්තන්න, තමුන්නාසලාට පුළුවන්කම තියෙනවා මේ කාරණා පිළිබඳව සත්‍ය අවබෝධ කරගෙන කතා කරන්න. මම කතා කරන්න උත්සාහ කරන්නේ මේ සීනි බදු අඩු කිරීම පිළිබඳව. මම අහන්න කැමති මේ අඩු කරපු බද්ද නැවත දානවාට තමුන්නාසලා කැමතිද? ඒ නිසා තමුන්නාසලා කියන්න බලන්න, මේ රටේ මහජනතාවට ඔච්චර ආදරය කරනවා නම් තමුන්නාසලා ට්‍රිලියන 3ක ආදායමක් බදු ආදායම් විදියට ලැබුවා. හැබැයි තමුන්නාසලා ආර්ථිකය ගෙනියන්න පුළුවන් පහළම තැනට අරගෙන ගියා. ඒ නිසා අපි ආණ්ඩු බල ලබා ගන්නකොට බදු අඩු කරලා ව්‍යවසායක ධෛර්යමත් කරනවා ඇරෙන්න තවදුරටත් එයාගෙන් බදු අය කරගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.
ගරුමන් රිද්වන්තා මිනිත්තු දෙකක කාලයක්.
ඒ නිසා තමුන්නාසලාට මතක් කරන්න කැමති මේ මාස කීපය තුළ අපි මේ රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කළා. මේ රටේ සංස්කෘතික උරුමය ආරක්ෂා කළා. උපම්බිමේ අඟලක අයිතිය නොතිබෙන දහස් ගණනකට ඉඩම් අයිති ලැබලා දුන්නා. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම ජාතික පාසල් දෙක බැගින් ලබා දෙනවා. ගමේ නිෂ්පාදනවලට අලුත් වෙළඳපළක් අපි හැදුවා. හදවතේ රැඳිච්චි ජනාධිපතිවරයෙක් මේ රට පාලනය කරනවා තමුන්නාන්සලට එක් අමතකයි. උපාධිධාරීන් 61,000කට රැකියාව දුන්නා. වැඩි ඉගෙන ගත්තේ නැති දරුවෝ 100,000කට රැකියාව දීමේ වැඩපිළිවෙල ක්‍රියාවට නැගෙමින් පවතිනවා. හැම ගමකම එක ගෙයක් හැදෙනවා. අපි අවුරුදු 5ට තමුන්නාන්සලාගේ විපක්ෂ නායකතුමා අවුරුදු 15කට හදන්න බැරි වෙච්ච ගෙවල් ප්‍රමාණය අපි එක මාසකින් හදනවා. තමුන්නාසලා දන්නවා බැංකු පොලි අනුපාතිකය අපි අඩු කරා. මෙරටේ ආයෝජකන්ට අලුත් අවස්ථාවක් අපි ලබලා දීලා තියෙනවා. එන්න ආයෝජනය කරන්න. තමුන්නාසලා දන්නවා අපි හැම ගේකටම විදුලි බලය ලබලා දෙනවා.
කරුමන්තිතුමා
අවසන් කරලා. ඒ විතරක් නෙමෙයි, ස්වදේශීය ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ස්වදේශීය නිෂ්පාදකින්ට අපි අවස්ථාව ලැබලා දීම. මෙතනින් නතර වුණේ නැහැ මුලාසන අරුඩ ගරු මන්ත්‍රීතුමනි. අපි දකුණු ආසියාවේ පළවෙනි රට බවට පත් වෙනවා. මේ කොවිඩ් වසංගතය මුළුමනින්ම අවසන් කරලා හැමෝටම එන්නත ලබා දීපු රජයේ විදියට බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු තාරක බාලසූරිය මහත්මයා මිනිත්තු 6ක කාලයක් ඔබතුමාට ලැබුණා. මිනිත්තු 7ක කාලයක් තියෙනවා ඔබතුමාට.
ස්තුතියි ගරු මුලස්සාරුඩ මන්ත්‍රීතුමනි. අපේ මහාචාර්ය බණ්ඩාර මහත්මයාගෙන් පස්සේ මට කතා කරන්න වෙච්ච එක මම හිතන්නේ වැදගත් වෙනවා. විශේෂයෙන්ම අද විපක්ෂයේ මන්ත්‍රීවරු කතා කරපු විදිහදී මේ සීනි ගැන තමයි වැඩියෙන්ම කතා කරේ. නමුත් මේ සමස්තයක් හැටියට ලෝකයේ රටේ මොකද්ද වෙන්නේ කියලා බැලුවේ නැහැ. ඒ නිසා මම මගේ කාලය තුළදී යම් කිසි මට්ටමකටම ඒ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අද අපේ විපක්ෂයේ මන්ත්‍රීවරු කතා කරන්නේ මේ කොවිඩ් වසංගතයක් නැහැ වගේ. දැන් අද අපි දන්නවා ඒ මහා ලෝක බැංකු වාර්තාවෙන් කියලා තිබෙනවා 2020 ඒක පුද්ගලික ආදායම දිහා බැලුවොත් එහෙම 1870න් පස්සේ වෙච්ච ශීඝ්‍රම අඩුවීම වෙලා තිබෙනවා කියලා. ඉතින් මං හිතන්නේ අපි මේ ගැන යම් කිසි මට්ටමකටම කල්පනා කරන්න ඕමනාවක් තිබෙනවා. එතකොට මේ කොවිඩ් වසංගතය ආපුවෙන් පස්සේ අපි දන්නවා එක පැත්තකින් ඒ වරායවල් වැහුණා, අනිත් පැත්තෙන් ඒ ගුවන්තොටුපළවල් වැහුණා, අනිත් පැත්තෙන් ඒ අර සප්ලයි චේන් එක එහෙමත් නැත්නම් ඒ සැපියුම් යම්කිසි විදිහකට ඒ සීමා වුණා. ඒ වගේම තවත් ගැටලු ඇති වෙච්ච නිසා රටවල් විශාල ප්‍රමාණයක් මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා. එතකොට මේ රජයවල් හැටියට මොකද්ද කරේ? දැන් අපි ගත්තොත් එහෙම ලංකාවේ අපි අපනයනේ දිහා බැලුවොත් එහෙම අප්‍රේල් වෙනකොට අපිට ඒ 2019 දී ඇමරිකානු ඩොලර් මිලියන 800ක් වගේ අපේ අපනයන කරලා තිබුණා. හැබැයි ඒ 2020 වෙනකොට ඒක මිලියන 282කට අඩු වෙනවා. නමුත් අපිට යම් කිසි මට්ටමකටම මේ රජයේ කළමනාකරණය නිසා ඔක්තෝබර් වෙනකොට අපිට ඒ 2019 ප්‍රමාණයට වඩා අපිට වැඩියෙන් අපනයනය කරන්න පුළුවන් වුණා. හැබැයි කෙසේ වෙතත් අහපව් දෙවෙනි රැල්ලක් වෙනකොට ඒ නොවැම්බර් දෙසැම්බර් මාසයේ ජනවාරි මාසයේ ඒ ප්‍රමාණය යම් කිසි මට්ටමකටම අඩු වීමක් වෙලා තිබෙනවා. එතකොට මේ පසුබිම තුලදී ලෝකයේ තිබෙන ඔක්කොම මහ බැංකුවලට කරන්න තිබුණේ එකම එක දෙයයි. එකක් තමයි ඒ ලික්විඩිටි. එහෙම නැත්නම් ඒ මුදල් ඒ වෙළඳපොලේ රඳවා ගන්න කටයුතු කරන්නත්, ඒ වගේම රජයේ යම් කිසි විදියකට ඒ මුදල් වියදම් කරන්නත් උවමනාවක් තිබුණා. ඒ මිනිසුන්ට සහන දෙන්න ඒ කටයුතු කරන්නත් උවමනාවක් තිබුණා. ඉතින් ඒ විශේෂයෙන්ම මේක කරන්න අද ඒ රටවල් විශේෂයෙන්ම මුදල් අච්චු ගහන්න ඒ කටයුතු කරා. හැබැයි මුදල් අච්චු ගහන්නත් ඉස්සෙල්ලා ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ රජයේ බලයට ආපුවෙන් පස්සේ ඒ යම්ස් විදිහකට බදු සහන විශාල ලෙස ඒ බදු සහන අපි ඒ ජනතාවට දුන්නා. විශේෂයෙන් මේ බදු සහන දුන්නේ අපි දැකපු හැටියට ඒ යහපාලන ආණ්ඩුවෙන් ඒ අධික ලෙස බදු ගහපු නිසා ඒ ජනතාව විශාල ලෙස අපහසුතාවයට පත් වෙලා තිබුණා. අපි විශ්වාස කරා ඒ බදු සහන දීපුවෙන් පස්සේ ඒ හරහා යම් කිසි මට්ටමකටම ඒ ආර්ථිකයේ ඒ ස්ටිමියුලස් එකක් නැත්නම් ඒ ආර්ථිකයේ වර්ධනයක් අපිට ඇති කරගන්න පුළුවන් වේවි කියලා. ඉන්පසුව මේ කොවිඩ් වසංගතයේ නිසා අපිට යම් කිසි මට්ටමකට අර ඉම්පෝර්ට් රිස්ට්‍රික්ෂන් එකක් එහෙම නැත්නම් අපනයන ඒ තාංචියක් දාන්න වුණා. එහෙම නැත්නම් අපි අපේ ඒ ඩොලර් ටික එළියට ගියොත් එහෙම තවත් ඒ ආර්ථික අර්බුදයකට අපිට මුහුණ පාන්න වෙන නිසා. හැබැයි ඒ වගේම අපි ඒ නිකන් ඒ තාංචි දැම්මේ නැහැ. ඒ රජය යම් කිසි විදියකට ඒ දේශීය ආර්ථිකය නගා සිටවන්න ඒ දැවැන්ත වැඩපිළිවෙලක් ඒ ක්‍රියාත්මක කරා. අපි දැන් ගම්මාන වලට ගියොත් එහෙම තමුන්නාසලා ගන්නවා ඒ පාරවල් හැදෙනවා, ඒ පාලම් හැදෙනවා. ඒ වගේම ඒ ස්වැන් රැකියා උත්පාදනය වෙන්න ගම සමග පිළිසඳරක් වගේ වැඩ සටහන් ඉදිරියේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම නිවාස හැදෙනවා. ඉතින් මෙහෙම දැවැන්ත ඒ වැඩපිළිවෙලක් ඒ රජය ක්‍රියාත්මක කරනවා. එතකොට මෙව්වා කරන්ඩ විශේෂයෙන්ම දැන් අපේ මන්ත්‍රීවරු කිව්වා මෙව්වා කරන්ඩ කොහොමද රජයේ මුදල් හොයාගත්තේ? ඒ මුදල් අච්චු ගැහුවා. ඒ අපි ගත්තොත් එහෙම මේ ලංකාව විතරක් නෙවෙයි මේ ඒ මුදල් ඒ අච්චු ගහලා තිබෙන්නේ ඇමරිකාවේ ඒ මනී සප්ලයි එක එනම් ඒ මුදල් ප්‍රමාණය 40%කින් විතර වැඩි වෙලා තිබෙනවා මේ කොවිඩ් වසංගතයේ කාලයේදී. ඒ වගේම ඒ එංගලන්තයේ මහ බැංකුවත් ඒ වගේම යුරෝපන් යුනියන් මහ බැංකුවත් බැංක් ඔෆ් ජපාන් වගේ ෆෙඩරල් රිසර්ව්ස් වගේ ඒ බැංකු සියල්ලම ඒ මුදල් අච්චු ගහලා තිබෙනවා. මේ මුදල් අච්චු ගහනකොට එක පැත්තකින් ඒ ආර්ථික විද්‍යාඥයෝගෙන් ඒ තර්කයක් තිබෙනවා මේකෙන් උද්දමනය වැඩි වෙන්න පුළුවන් කියලා. නමුත් අර velocity of money නැත්නම් ඒ මුදල් හුවමාරුව යම්කිසි විදිහකට ඒ අඩුවීමක් තිබෙන නිසා ඒ අපි මේ මුදල් වලින් ඒ උද්දමනයක් අපි දැක්කේ නැහැ. ඒ වගේම මේකේ තවත් කාරණාවක් තිබෙනවා. ඒ යම්කිසි විදිහකට විශේෂයෙන්ම ඒ ඇමරිකාව වගේ රටවල් මේ සහන දෙනකොට ඒ මුදල් ඒ
මිනිත්තු දෙකක කාලයක් යන
රටවල් පස්සේ සමාවෙන්න
මිනිත්තු දෙකක
කාලයක් ඒ ඒ හුඟක් වෙලාවට මේ සහන ඒ කෝපරේට්ස් නැත්නම් ඒ ලොකු ආයතන වලට තමයි ලැබුණේ. ඉතින් මේකේ ප්‍රතිඵලයක් හැටියට අපි දැක්කා ලෝකයේ තියෙන හුඟක් ස්ටොක් මාකට් දියා බැලුවොත් එහෙම කොටස් වෙළඳ පොළවල් දියා බැලුවොත් එහෙම ඒ කොටස් වෙළඳ පොළවල් වල යම්සි ඒ වැඩිවීමක් අපි දැක්කා. ඒ අමතරව හැබැයි ලංකාවේ වගේ රටවල් දිහා බැලුවොත් එහෙම අපි විශේෂයෙන්ම අපි මේ මුදල් නිකුත් කරනකොට ඒ මුදල් නිකුත් කරේ ඒ ජනතාවගේ සුබසාධනය දක්වා. හැබැයි මේ ජනතාවගේ සුබසාධනය දක්වා ඒ මුදල් වියදම් කරනකොට මෙතනදී ඒ යම්කිසි භයානක ප්‍රතිඵලයකට අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ තමයි උද්දමනේ බොහෝ දුරට වැඩි වෙන්න ඉඩකඩ තිබෙනවා. දැන් අපි කියමුකෝ ඒ ආයතනයකට මොකක් හරි ඒ සහනයක් දුන්නොත් එහෙම ඒ කට්ටිය ගිහිල්ලා කොටස් වෙළඳ පොළේ ආයෝජනය කරාට ඒක CPI එක නැත්නම් consumer price index එකෙන් ඒක පෙන්වන්නේ නැහැ. නමුත් කවුරු හරි ඒ ජනතාවට සහනයක් දුන්නොත් එහෙම ඒකෙන් යම්කිසි විදිහකට උද්දමනයකට ඒ එnde ඉඩකඩ තිබෙනවා. ඉතින් මේ මේ ආර්ථික ප්‍රතිපත්ති modern monetary theory කියලා කියනවා තමා බැංකුවක් ඒ central banks පාවිච්චි කරන්නේ. මම මේ ආර්ථික ක්‍රමවේදය ගැන මගේ ලොකු විශ්වාසයක් නැහැ. මම විශ්වාස කරනවා ඒ සල්ලි අච්චු ගැහුවොත් එහෙම ඉදිරි කාලයේදී බොහෝ දුරට මේක උද්දමනයට එන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම අපි ඒ ලංකාව වගේ රටවල් අපි මේ කල්මනාකරණේ විශේෂයෙන්ම අපි කල්මනාකරණය කරනකොට ඒ උද්දමනයේ කොච්චර වැඩිවීමක් වෙනවාද කියලා අපි සැලකීමට බලන්න ඕනේ. නමුත් මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ කාරණාව තමයි මේ ලංකාවට විතරක් නෙවෙයි මේ කොවිඩ් වසංගතය නිසා මේ ලෝකයේ තිබෙන අනික් රටවල් වලටත් මේ තත්ත්වයම උදා වෙලා තිබෙනවා. ඉතින් ඒ එක පැත්තකින් අපි ඒ ඒ බදු සහන ජනතාවට දෙන්න උවමනාවක් තිබෙනවා. දැන් මෙතනදී අර සීනි ගැන කතා කරා.
කාලය අවසන් වෙන ගරුව මතම
අපි ඉවර කරන්න. ඉතින් මෙතනදී මමත් එකක වෙනවා කාට හරි ආයතනයකට මොකක් හරි ඒ ඒ අනවශ්‍ය ලෙස ඒ වාසියක් ලබා ගන්න තිබෙනවා නම් ඒ ගැන පරීක්ෂණයක් කරන්න. නමුත් අපි තේරුම් ගන්න ඕනේ බදු අඩු වැඩි කරනකොට ඒ ආයතන වලට යම්කිසි විදිහකට ලාභයක් අලාභයක් ඒ විඳින්න වෙනවා. ඉතින් එහෙමනම් මෙතනදී මම හිතන්නේ එක ප්‍රශ්නයක් ගැන අපි ඒ බලන්නේ නැතුව ඒ පොදුවේ මේ රජයේ ක්‍රියාත්මක කරන ඒ ක්‍රමවේදය ගැන අපි සාකච්ඡා කරන්න උවමනාවක් තිබෙනවා. විපක්ෂයේ මේ ක්‍රමවේදයේ යම්කිසි අඩුපාඩුවක් තිබෙනවා නම් අපි මොකද්ද කරන්න ඕනේ කියලා ඒ විපක්ෂයේ අදහස් ඉදිරිපත් කරොත් මම හිතන්නේ මීට වඩා ඵලදායක අපිට විවාදයක් කරා ගන්න පුළුවන් කියමින් මගේ වචන සල්පමන් නිම කරනවා.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යමනි. ඊළඟට ගරු කජේන්ද්‍ර සෙල්ලරාජ් කජේන්ද්ර මැතිතුමා මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
மதிப்புக்குரிய அவைத்தலைவர் அவர்களே, யாழ்ப்பாணத்தில் கடந்த 2 வாரங்களுக்கு மேலாக சுகாதாரத்துறையிலே நியமனங்கள் கடமையாற்றி நிரந்தர நியமனம் கிடைக்காமல் பாதிக்கப்பட்டவர்கள் ஒரு நீண்ட ஒரு போராட்டம் ஒன்றை நடத்தி கொண்டிருந்தார்கள். அந்த சுகாதார தொண்டர்கள் கிட்டத்தட்ட 15 வருடங்களுக்கு மேலாக சுகாதாரத்துறையிலே பணியாற்றியவர்கள். வைத்தியசாலைகளில் மிகவும் அடிமட்ட தொழில்களிலே அவர்கள் ஈடுபடுத்தப்பட்டவர்கள். அவ்வாறு இருந்த பொழுதும் நிரந்தர நியமனங்கள் கடந்த காலத்திலே வழங்கப்படுகின்ற பொழுது அவர்கள் அந்த அவ்வாறு நீண்ட காலம் பணியாற்றியவர்களுக்கு அந்த நியமனங்கள் வழங்கப்படாமல் அரசியல் தலையீடுகளின் அடிப்படையிலே செல்வாக்குகளின் அடிப்படையில் எந்த விதமான அந்த சுகாதார பணிகளிலும் ஈடுபட்டிருக்காதவர்கள் சில கட்சி தலைவர்களுடைய செல்வாக்குகளின் அடிப்படையிலே அந்த பெயர்களுக்குள் உள்புகுத்தப்பட்டு நியமனங்களுக்குள் உள்வாங்கப்பட்டிருக்கின்றார்கள். ஆனால் உண்மையிலேயே நீண்ட காலமாக தொழில் செய்தவர்கள், திருமணமாகி இரண்டு மூன்று பிள்ளைகளோடு வாழ்ந்து கொண்டிருப்பவர்கள், நிரந்தர நியமனங்கள் இல்லாமல் பாதிக்கப்பட்டு இன்று தெருவிலே நின்று போராடுகின்ற நிலைமை. அந்த போராட்டத்தின் பொழுது ஒரு சிலர் தங்கள் மீது எரிபொருளை ஊட்டி தற்கொலை செய்வதற்கான முயற்சிகளில் கூட ஈடுபட்டிருந்தார்கள். அப்போ இந்த செயல்பாடுகள் கவனத்தில் கொள்ளப்பட்டு இந்த பாதிக்கப்பட்டிருக்கின்றவர்கள், இந்த சுகாதாரத்துறையிலே அடிமட்ட தொழில்களில் ஈடுபட்டு வந்தவர்கள், நிரந்தர நியமனம் இல்லாமல் பாதிக்கப்பட்டிருப்பவர்கள், அவர்களுடைய அந்த பிரச்சனைகள் கருத்தில் கொள்ளப்பட்டு அவர்களுக்கு நிரந்தர நியமனங்கள் வழங்குவதற்குரிய நடவடிக்கைகள் எடுக்கப்பட வேண்டும். சுதந்திர கட்சியை சார்ந்தவர்களும் இபிடிபியை சார்ந்தவர்களும் தங்களுக்கிடையிலான ஈட்டிக்கு போட்டியான நடவடிக்கைகள் காரணமாக இந்த தொழிலாளர்கள் பாதிக்கப்படுகின்ற நிலைமைக்குள் தள்ளிவிட்டிருக்கிறார்கள். ஆகவே இது தொடர்பாக உரிய நடவடிக்கைகளை எடுக்க வேண்டும் என்று கேட்டுக்கொள்வதோடு, அண்மையிலே கடந்த 8ஆம் தேதி எல்ஆர்சி ஆவணங்கள் வடமாகாணத்தில் இருந்து அனுராபுரத்திற்கு எடுத்துச் செல்லப்பட்டிருந்தது. அது மீண்டும் அந்த எதிர்ப்பு நடவடிக்கைகள் காரணமாக வடக்குக்கு கொண்டுவரப்பட்டிருப்பதாக அறியக்கூடியதாக இருக்கின்றது. இருந்தாலும் அந்த எல்ஆர்சி காணிகள் வடபகுதியிலே, பழைப்பகுதியிலே, அந்த பிரதேசத்தை சாராதவர்களுக்கு, அந்த மாகாணத்தை சாராத, அந்த பிரதேசத்தை சாராத, தென்னிலங்கையை சார்ந்த பெரும்பான்மை இனத்தை சேர்ந்தவர்களுக்கு, குறிப்பாக போலீஸ் உத்தியோகத்தர்களுக்கு கூட அங்கே 5 ஏக்கர்கள் வீதம் காணிகள் வழங்கப்பட்டிருப்பதாக அறியக்கூடியதாக இருக்கின்றது. வடமாகாணத்திலே யுத்தத்தினால் பாதிக்கப்பட்டவர்கள், பல்லாயிரக்கணக்கானவர்கள் காணிகள் இல்லாமல் இருக்கின்ற பொழுது இவ்வாறு அந்த பிரதேசத்தினுடைய, மாகாணத்தினுடைய வீதாசாரத்தை, இனப்பெரம்பலை மாற்றியமைக்கின்ற விதமாக இந்த காணிகள் பெரும்பான்மை இனத்தவர்களுக்கு வழங்கப்படுகின்ற செயல்பாடுகளை நாங்கள் மிகவும் வன்மையாக கண்டிக்கின்றோம். அந்த பிரதேச செயலாளருக்கு தெரியாமல், அந்த பிரதேசத்தினுடைய அதிகாரிகளுக்கு தெரியாமல் முடிவுகளின் அடிப்படையிலே இந்த பிரதேசத்தினுடைய வீதாசாரத்தை, இன வீதாசாரத்தை மாற்றியமைக்கின்ற நோக்கத்தோடு மேற்கொள்ளப்படுகின்ற இந்த செயல்பாடுகள் உடனடியாக நிறுத்தப்பட வேண்டும். அவ்வாறு வழங்கப்பட்ட காணிகள் மீளவும் பெறப்பட வேண்டும். முறைகேடான முறையிலே வழங்கப்பட்ட காணிகள் உரிய முறைகள் பின்பற்றப்பட வேண்டும் என்பதனை இந்த இடத்திலே வலியுறுத்தி கேட்டுக் கொள்கின்றேன். நன்றி.
భూమి సిద్ధి గారు మంత్రం, ఈలంగట గారు వసంతయాప బండారం ఎత్తమ మినితు హాయక కాలకవుతు మాట్లాడు.
గారు సభాపతిమని అది దవసేది ఆనాయన అపనాయన పాలన పనత యటతే రెగ్యులాసి దెకక్ సహా శ్రీలంక అపనాయన సంవర్ధన పనత యటతే తీన నియోగ సాకచ్చావట లక్కన మే మోహతే కివితు కారణయక్ తిబన ప్రధాన వశేమ అద రటతుల విశేషేమ జనతా విముక్తి పెరమున మే రటతుల නැති බිල්ල මැවීම සඳහා අපුරු හැකියාවක් තිබෙන බව අපේ ඉතිහාසයේ පුරාම දැක තිබෙනවා. මේ සීනි පිළිබඳව ගනුදෙනුව අද රට තුළ ලොකු සාකච්ඡා මාතෘකාවක් කිරීමට ඔවුන් දායක වුණා. ඒ නිසා කියන්න ඕනේ 2020 10/14 වෙනිදා විශේෂ ගැසට් පත්‍රයක් මගින් භාණ්ඩ 28කට මේ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 ඉඳලා 125 දක්වා අඩු කරපු කතාව තමයි අද ප්‍රධාන තේමා වෙලා තියෙන්නේ. ඇත්තරම මේ තේමාවට යන්න කලින් මම කිව යුතු වෙනවා, මේ විෂය පිළිබඳව යම් දේශන අවුරුදු 30කට ආසන්න කාලයක් පවත්වපු කෙනෙක් විදියට, යම් කුඩා අවබෝධයක් ආර්ථික විද්‍යාව පිළිබඳ තියෙන කෙනෙක් විදියට මම කිව යුතුයි, මේ බදු අඩු කිරීම සඳහා වන ක්‍රියාවලියට අවතීර්ණ වුණේ ඇයි කියන එක මා විශ්වාස කරනවා රටේ නියමිත පරිදි ජනගත වෙලා නැහැ කියලා. සත්‍ය වශයෙන්ම ඉන්දියාව මේ භාණ්ඩයේ සීනි සම්බන්ධයෙන් පහුගිය කාලේ අපනයන තහනමක් සීමාවක් දාලා තිබුණා. මොකද කොවිඩ් එකත් එක්ක ඇත්ත වශයෙන්ම සභාපතිතුමනි ඉන්දියාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල්වල මේ නිෂ්පාදන පහළ ගිහිල්ලා තිබුණා. ඒ නිසා ඉන්දියාව තහනමක් දාලා තිබ්බා සීනි අපනයන සම්බන්ධයෙන්. නමුත් අපි දන්නවා අගෝස්තු මාසේ සීනි සම්බන්ධයෙන් දාලා තිබ්බේ තහනම ඉන්දියාව ඉවත් කරන්නට යෙදුණා. ඒ ඉවත් කරපු වෙලාවේ ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල් මේ සීනි තමන්ගේ රටවල් වලට ගෙන්නා ගැනීම සඳහා විශාල ඉල්ලුමක් ඇති කරා. අපි දන්නවා සාමාන්‍ය භාණ්ඩයක සැපයුම ස්ථාවරව තියෙද්දී ඉල්ලුම ඉහළ ගියොත් ඒ භාණ්ඩේ මිල ඉහළ යනවා. ඒ නිසා ලංකාවට, ලෝකේ අනිත් රටවල්වලට මේ ඉන්දියාවෙන් සීනි ආනයනය කිරීම සඳහා ඉල්ලුම දැවැන්ත ලෙස ඉහළ යෑමේ ප්‍රවණතාවයක් මතු වුණා. ඒ වෙලාවේ අතිගරු ජනාධිපතිතුමා කල්පනා කරා, තීරණය කළා අපේ රටට අවශ්‍ය සීනි ප්‍රමාණය මේ මාස 2ක වගේ කාලයකට සෑහුණක්. ඉදිරි කාලයේ නව වසරක් උදා වෙනවා. ඒ වගේම ඉදිරි කාලයේ මේ කොවිඩ් වසංග තත්ත්වයේ කොයි තත්ත්වයට යයිද කියලා අපිට පුරෝකථනය කරන්න බෑ. ඒ නිසා මේ භාණ්ඩයේ මිල මේ විදිහට රුපියල් 49.75කින් අඩු කළා. අපි දන්නවා මේ අඩු කිරීම නිසා අර 10යි 14 වෙනිදා ඉඳලා මේ දෙසැම්බර් මාසයේ වෙනකොට මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක ප්‍රමාණයක් ලංකාවට ගෙන්නලා තිබෙනවා මේ සීනි කියන භාණ්ඩය. හැබැයි මේ සීනි වලට මේ මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක ප්‍රමාණය ගෙනවට පස්සේ ඒ මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක ගෙනීම නිසා ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 15.6ක 9ක ඒ ආසන්න මුදලක පාඩුවක් වංචාවක් වෙලා තියෙනවා. ඒක විල්මා සමාගම ලබාගෙන තිබෙනවා කියලා කටමැත දොඩවන විපක්ෂයට අපි කියන්න ඕනේ මෙන්න මේ සත්‍ය කතාව. අත වශයෙන්ම මේ විල්මා සමාගම මේ ලංකාවට ගෙනත් තියෙන්නේ මේ තොරතුරු වලට අනුව ලංකාවට ගෙනත් තියෙන්නේ 137ක ප්‍රමාණයක්. එතකොට මේ අර ලක්ෂ 3ක වගේ ප්‍රමාණය මේ අය වැඩි කරා රුපියල් 49.75. ඒ වැඩි කරලා බලනකොට මේ අයට පේනවා ලක් රජයට අහිමි වෙන ආදායම මේ විදිහට බිලියන රුපියල් බිලියන 15.6ක් කියලා. අත වශයෙන්ම ඒ ප්‍රමාණය ලංකාවට ගේන ප්‍රධාන ආනයනේ කරුවෝ 6 දෙනෙකුගේ ප්‍රමාණයත් ඒ වගේම අනෙකුත් අයත් සමග 67ක් වගේ ප්‍රමාණයක් මේ රටට ගේනවා. ඒ නිසා එක ආනයනේ කරුවෙක් අල්ලගෙන ලංකාවේ අප රජයට ගජමිතුරන්ට සලකනවා කියලා විල්මා සමාගමට මේ මුදල් මංකොල්ල කණ්ඩ ඉඩ දුන්නා කියලා තමයි මේ රට තුල මේ ජනගත කළ තිබෙන්නේ. ඇත්තටම මට මතක් වෙනවා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සපත කරලා කිව්වා අර පහුගිය දවසක අපි දන්නවා ලැම්බෝගිනි පිළිබඳ කතාවක් 16ක් ගෙනාවා කියලා. ඒ ලැම්බෝගිනි ඇස් දෙකෙන් පණ පිහිටවල ගෙනව වගේ තමයි බලාගෙන හිටියා වගේ තමයි ප්‍රකාශ කරේ. නමුත් රජය වෙනස් වුණා. ඔවුන්ට පුළුවන්කමක් තියෙන්න ඕන පහුගිය රජිනි ඔය ගෙනාපු ලැම්බෝගිනි 16 අපිට පෙන්වලා දෙන්න. මේ වගේම තමයි සීනි පිළිබඳ කතාවක්. ඒ නිසා මම කියනවා අත වශයෙන්ම සීනි පිළිබඳව මේ වාසිය රටේ ජනතාවට ගියේ නැහැ කියලා මේ අය සෑම අප මොහොතකම රට තුල ජනගත කරන්න උත්සාහ කරන මේ අසාර්ථක ව්‍යාපෘතියක යෙදিলা තිබෙනවා. අපි කියන්න ඕනේ ඇත්තටම මේ සීනි එදා CIF value එක රුපියල් 72යි බාණ්ඩ වෙළඳ බාණ්ඩ බද්ද රුපියල් 50යි. ඒක එකතු වුණාට පස්සේ අපි දන්නවා දේශීය ප්‍රවාහන ගබඩා පහසුකම් සහ ව්‍යාපාරික ලාභයේ සිල්ලර වෙළඳාගේ ලාභය ඔය ඔක්කොම රුපියල් 10ත් 25ත් අතර ප්‍රමාණයක්. මේ ඔක්කොම එකතුලා එනකොට රුපියල් 135 ආසන්න මුදලක් වෙනවා. ඔය කියන 10යි 14 කියන කාලේ සීනි අලවුනේ ඒ ආසන්න මිලකට 135කට. හැබැයි අද වෙනකොට CIF වටිනාකම රුපියල් 94ට වැඩි වෙලා තියෙනවා. එතකොට CIF value එක වැඩි වෙලා තියෙද්දි ආනයන වියදම වැඩි වෙලා තියෙද්දි බාණ්ඩේ මිල අපිට සිද්ධ වෙනවා මේ අර දේශීය ප්‍රවාහන ගබඩා පහසුකම් ව්‍යාපාරික ලාභේ ඔය සියල්ලම රුපියල් 10ක් 15ක් අතර ප්‍රමාණය එකතු කරාට පස්සේ ඔය කියන රුපියල් 94ට අපි නැවත රුපියල් 50ක් එකතු කරොත් මේ භාණ්ඩයේ මිල රුපියල් 155 වගේ වටිනාකමකට යනවා. නමුත් අද සුදුසීනි ඒ රුපියල් 155ට නෙවෙයි අලෙවෙන්නේ 155න් අර බද්ද ආසන්න වශයෙන් රුපියල් 50 අඩු කරනකොට 105කට වගේ තමයි අලෙවි වෙන්නේ. ඒ නිසා අපේ රටේ ජනතාව වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා සීනිවල සහ වෙනත් භාණ්ඩ 28ක මිල අඩු කිරීමෙන් මේ සහනයක් රටේ ජනතාවට ලබා දීලා තියෙනවා කියලා කියන්න ඕනේ. ඒ වගේම අපි කියන්න ඕනේ මේ දවස්වල ඉතාම වැදගත් සාකච්ඡාවක් රට තුල තරලියට ගෙනල්ලා තියෙනවා. අපි ආණ්ඩුව වන විනාශයට මුල් තැන දෙන ආණ්ඩුවක් විදිහට මේ අය සටන් පාටයක් අල්ලගෙන ඉන්නවා. අප කියන්න ඕනේ ඇත්තටම මෙන්න මේ කාරණය මෙරටේ ජනතාව වෙනුවෙන් පස්සරදී මිනිස් ජීවිත 14ක් අපිට අහිමි වුණා. මේ පස්සර මේ මාර්ගයේ එහා පැත්තේ තියෙන කඳු ඇටිය කපලා මේ පාර ඩබල් ලේන් කරා නම් ෆෝර් ලේන් කරා නම් ගස් විශාල ප්‍රමාණයක් විනාශ වෙනවා කියලා අද මේක කරන්න පටන් ගත්තා නම් ඔය පස්සර ඒ සෝචනීය සිද්ධිය අපි නුනුණ කියලා අපි හිතුවොත් මේ පාර පුළුල් කරනකොට මම දන්නවා විශාල දෙනෙක් මේ පරිසරය පිළිබඳව හඬ නගනවා. අපි පරිසරයට මොනතරම් ඇලුම් කරත් පරිසරය පිළිබඳ ප්‍රතිපත්තියක් හැදුවත් අනාගතේ පරිසර උසාවියක් අපි හැදුවත් අර ඉන්දියාවේ තියෙන සමාජ සුබසාධන නඩුකරය මෙරටට හඳුන්වා දුන්නත් අපි කියනවා මේ පරිසරය පිළිබඳව හදන්න හදන ආණ්ඩුවට ගෙනෙන්න හදන මේ චෝදනාව සාධාරණදි චෝදනාවක්. පස්සර පාර ෆෝලේන් කරා නම් ගස් විශාල ප්‍රමාණයක් විනාශ වෙනවා. නොකර හිටියා නම් බස් රදසා වෙනත් ජීවිත අර වගේ අකාලේ විනාශ වෙනවා. අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය මේ දෙකෙන් කෝකද පිළිගන්නේ? අපි කියන්නේ නෑ. ඒ ගලක් වැඩිච්ච ප්‍රසිද්ධියත් එක්ක ඒ පාර පටු වෙලා තිබ්බා. නමුත් ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියත් එක්ක මේ පාරවල් පළල් කරන්න ඕනේ. මේ පාර පළල් කරනකොට පරිසරයත් එක්ක ගැටලුවක් තියෙනවා. මම කියනවා අපේ භාග්‍ය අබේරත්න දියණිය, ඒ දියණිය හඬ නගන කතාව, සිංහරාජය සහ වනස්පතිය පිළිබඳ කතාව, වනාන්තර රැකගැනීම පිළිබඳ කතාව, අපි ඒ කතාවට මුල්ම තැන දුන්න ජනාධිපතිවරයෙක් අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. හැබැයි ඒ දුවණියගේ ඇතුළු ඒ වනාන්තරයේ වටා ඉන්න ගොඩක් දුවලගේ අප්පච්චිලාට ඒ ඉඩම් වලට අපි දන්නවා සාධාරණ බලපත්‍රයක් නැහැ, ඔප්පුවක් නැහැ. මේ ඔප්පු නැති අය අවශේෂ කලාවල පදිංචි වෙලා ඉන්නේ හිසට සෙවණක් දෙන්න, භාග්‍ය වගේ දුවලට සෙවණක් දෙන්න. හැබැයි අපි කියනවා මේ සෙවණක් දෙන්න යද්දි සිංහරාජය කපනවා නම්, මේවා කොම්පැනිකාරයෝ කපනවා නම්, වෙන අය විනාශයක් කරනවා නම් ඒ චෞර ව්‍යාපාර තහනම් කළ යුතු තැනයි අපේ ආණ්ඩුව ඉන්නේ. නමුත් අපි කියන්න ඕනේ යම් යම් සාධාරණ හේතු මත කෙනෙක් නිවසක් වහලක් තමන්ගේ දුවට හදා දෙන්න උත්සාහ කරන වෙලාවේදී ඒ දෙමව්පියන්ගේ උත්සාහය දරුවට සෙවණක් සැලැස්වීම, අතිගරු ජනාධිපතිතුමා බලන්නේ එහෙම සෙවණක් සදපු දෙමව්පියන්ගේ බලාපොරොත්තු දරුවා වෙනුවෙන් ගෙයක් හදලා දීමත්, ඊට අමතරව කැලේ රැකීමත් කියන මේ යුතුකම් වගකීම් අතර ද්වන්ද ගැටුම තුලනය කරන්නයි අතිගරු ජනාධිපතිතුමා ක්‍රියා කරන්නේ. නමුත් ඒ ක්‍රියා කරන වෙලාවේ එතුමාට සාහසික විදිහට විවේචන එල්ල කිරීම මේ මහ පොළව උහුලන්නේ නැති අපරාධයක් කියලා කියමින් ඔබතුමන්ට කල් ලබා දුමට ස්තුති පළ කරනවා.
බෝමින් සිද්ධිකාර මන්තුම ඊළඟට ගරු මනුෂ්‍ය නානායක කර්මත්තා මිනිත්තු 10 කාලයක් ඔබතුමාට.
මුලසුනරුවේ මන්ත්‍රීතුමනි, මේ ආනයනයේ සීමා කිරීම සඳහා වූ මේ අවස්ථාවේ කතා කරද්දී විශේෂයෙන්ම කියන්න අවශ්‍යයි මේ කිසිම තාර්ථික ආර්ථික ප්‍රතිපත්තියක් අනුව නෙවෙයි මේ ආනයන සීමා කිරීම පහුගිය දවස්වල සිද්ධ කරලා තියෙන්නේ. ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සීමා කරලා ජනතාවට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට ඉඩ දීමකුත් මේ අවස්ථාවේ සිද්ධ වෙලා තියෙනවා. දේශීය ආර්ථිකය කියලා කතා කරාට මේක තක්කඩි කමක් හැටියට තමයි අපි පළවෙනියෙන්ම දකින්නේ. රටක නිෂ්පාදන ආර්ථිකය දියුණු කරන්න නම් අපනයන ප්‍රවර්ධන කාර්මික නිෂ්පාදන ප්‍රතිපත්තියක් හදාගන්න ඕනි. එව නැත්නම් ආනයන ආදේශන නිෂ්පාදන ප්‍රතිපත්තියකට යන්න පුළුවන්. හැබැයි මේ වෙනත් රටවලට සාපේක්ෂව වඩාත් ලාභදායී නිෂ්පාදන වැඩියෙන් නිෂ්පාදනය කරලා අතිරික නිෂ්පාදනයක් කරන්න තමයි අපි කියන්නේ අපනයන ප්‍රවර්ධන කාර්මික නිෂ්පාදනයක් අපි කරන්න ඕනි කියලා. මේකදී ගුණාත්මක නිෂ්පාදනය කිරීම ගුණාත්මකව නිෂ්පාදනය කරොත් තමයි අපිට ජාත්‍යන්තර වෙළඳපොළ ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපනයනයේ ප්‍රවර්ධන කාර්මික නිෂ්පාදන ප්‍රතිපත්ති අනුගමනය කරද්දී ආණ්ඩුවකට යම් යම් සීමා කොන්දේසි වලටත් යටත් වෙන්න ඕනේ. ඒවා තමයි නිවැරදි බදුහා වෙළඳ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න වෙනවා, විදේශීය ආයෝජන හා ආයෝජකයන් ගෙන්වා ගන්න වෙනවා, කම්කරු අයිතිවාසිකම් හා මානව හිමිකම් රකින්න වෙනවා. හැබැයි පහුගිය කාලේ එහෙම ප්‍රශ්න තිබුණා, අපිට කෝට අහිමි වුණා. වංචාව හා දූෂණය පිටු දකින්න වෙනවා, ජාත්‍යන්තර නීතීන්ට හා සම්මුතීන්ට අනුගත වෙන්න සිද්ධ වෙනවා රටක් විදියට. ඉතින් අපනයන ප්‍රවර්ධන කාර්මික නිෂ්පාදනයට ගියොත් රටක් ඉක්මනින් දියුණු වෙන්න පුළුවන්. උදාහරණ හැටියට ජපානය, දකුණු කොරියාව, සිංගප්පූරුව, හොංකොං ඒ වගේ ඉතාමත්ම වේගයෙන් දියුණු වෙච්ච රටවල් හැටියට අපි දකිනවා. ආර්ථිකයක් ගැන කතා කරාට දේශීය නිෂ්පාදන ඉහළ දැමීමට මේ කියන වැඩපිළිවෙල යටතේ කිසිසේත්ම ඉඩකඩක් නොකිරීම තමයි මේ වෙලාවේ ඇති වෙලා තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. මේකට අවශ්‍ය කරන පසුබිම සකස් කරලා නැහැ කියන එක. එහෙම නැත්නම් මේ ආණ්ඩුව දැන් මේ හිතන විදියට ආනයන ආදේශන කාර්මික නිෂ්පාදන ආර්ථිකය ගොඩනගන එක. දැන් මෙතනදී කරන්නේ තමන්ගේ රටේ බදු සීමාවන් වැඩි කරලා, පිටරටින් ගේන බදු වැඩි කරලා, ලංකාව ඇතුලේ තමන්ගේ රට ඇතුලේ ඒ නිෂ්පාදන සඳහා හදලා වෙළඳපොළ වෙත නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ. නමුත් මෙතනදී වෙන දේ තමයි මේක යල්පැන ගියපු ප්‍රතිපත්තිය. මේ යල්පැන ගියපු ප්‍රතිපත්තිය හිටපු රටවල් චීනය 1955 පස්සේ මේ ප්‍රතිපත්තියෙන් අයින් වුණා. ඉන්දියාව 1990 පස්සේ මේ ප්‍රතිපත්තියෙන් අයින් වුණා. අයින් වෙලා අලුත් විදියට කල්පනා කරන්න පටන් ගත්තා. මේ ආනයන ආදේශන ප්‍රතිපත්තිය අනුගමන කරන රටවල් කීපයක් තියෙනවා. කියුබාව, වෙනිසියුලියා වගේ රටවල් තමයි තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ රටවල් වෙනවද, එහෙම නැත්නම් චීනය, ජපානය වගේ, අපි ඒ වගේම ඉන්දියාව වගේ වෙනවද කියන එක අපිට දැන් තීරණය කරන්න වෙලා තියෙනවා රටක් විදියට. එහෙම නැත්නම් නැවත වතාවක් මේ උත්සාහ කරන්නේ එදා සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ක්‍රියාත්මක කරන්න හදලා අසාර්ථක වෙච්ච ක්‍රමය එක පාරට මේ සීමා කිරීම කරන්නද, නැවත මේ ආණ්ඩුව ආපස්සට යෑමක්ද උත්සාහ කරන්නේ කියන එක අපි මේ වෙලාවේ කතා කරන්න ඕනේ. දැන් මේ ආණ්ඩුවේ ආනයන සීමාවල ප්‍රතිශත පිළිබඳ මම පොඩි අවධානය යොමු කරන්න කැමතියි මේ වෙලාවේ. බොහෝ වෙලාවට මේ ආණ්ඩුව සීමා කරලා තියෙන්නේ අතරමැදි භාණ්ඩ හා ආයෝජන භාණ්ඩවල තමයි ගෙන්වීම සීමා කරලා තියෙන්නේ. පරිභෝජන භාණ්ඩ ගෙන්වීම සීමා කරලා තියෙන්නේ 14%කින් විතරයි අඩු වෙලා තියෙන්නේ. මිනිස්සුන්ගේ පරිභෝජනය සඳහා ගෙන්නන දේවල් 2009 අවුරුද්දේ ඉඳලා 2020ට යනකොට අඩු වෙලා තියෙන්නේ පරිභෝජන භාණ්ඩ වලින් 14%ක අඩුවීමක් විතරයි රජයට කරගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඔය කහනවත්තල රෝමියෝ සේරම කරලා 14%යි. හැබැයි අතරමැදි භාණ්ඩ විදියට ඒ යන්ත්‍ර සූත්‍ර නිමි ඇඳුම් සඳහා ඕනි කරන භාණ්ඩ මේ සියල්ල වලින් 120ක් අතරමැදි භාණ්ඩ වලින් අඩු වෙලා තියෙනවා. ඒ වගේම ආයෝජන භාණ්ඩ වලින් 123ක් අඩු වෙලා තියෙනවා. එතකොට මේ මහජන මහබැංකුවේ දත්ත අනුව අපිට පේන්නේ ආනයනය අඩු කරලා ආයෝජන භාණ්ඩ හා අතරමැදි භාණ්ඩ වලට තියෙන දේ තමයි ඒ අය අඩු කරගෙන තියෙන්නේ. වැඩියෙන් අඩු වෙලා තියෙන ඒවා. ඒ කියන්නේ යන්ත්‍ර සූත්‍ර, ඇඟලුම් කර්මාන්ත වලට අවශ්‍ය උපකරණ, ගොඩනැගිලි ද්‍රව්‍ය උපකරණ, මෝටර් වාහන අමතර කොටස්, පොහොර, කෘෂි ද්‍රව්‍ය, බීජ ගෙන්වීම සීමා කරලා. මේකේ ඍජු ප්‍රතිඵලය වන්නේ රටේ ආර්ථිකය කඩාගෙන වැටීම තමයි මේ ආණ්ඩුව මේ දවස්වල කරපු වැඩපිළිවෙලේ ප්‍රතිඵලය බවට පත් වෙලා තියෙන්නේ. දැන් ටයිල් ආනයනේ සීමා කරලා ටයිල් එක 16,000ට තිවිච්ච කට්ටලේ 45,000 ගානට යනවා නාන කාමර කට්ටලේ. එතකොට ටයිල් කැටයක මිල 250 ඉඳලා 500ට ඉහළ යනවා. ටයිල් ආනයනය කිරීමේදී බදු ආදායම, එවාපු බදු ආදායම සම්පූර්ණයෙන්ම රජයට අහිමි කළා. එතකොට මේ සියල්ලත් එක්කම දේශීය කර්මාන්ත නගා සිටිනවා කිව්වට තමන්ගේ හිතවතුන්ට සැලකීම විතරයි මේ වෙලාවේ ක්‍රියාත්මක කරලා තියෙන්නේ. අපි අහනවා දැන් කහ නිෂ්පාදනය හැදුවනේ, හොඳයි ලංකාවේ හදාගන්න පුළුවන් වුණා නම් මේ වෙලාවේ හොඳයි. හැබැයි මේ වෙනකොට ඒ தත්ත්වේ හදලා මිනිස්සුන්ට කහ ග්‍රෑම් 100ක් රුපියල් 50ට 100ට ගන්න පුළුවන් தත්ත්වේ නිර්මාණය වෙලාද නෑ. තාම අධික මිල ගණනක් තියෙන්නේ, දැන් අවුරුද්දක් ගත වෙලා. එහෙනම් වැඩේ අසාර්ථකයි කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි රටේ කහ හිඟියක් තිබුණාට සීනි හිඟියක් තිබුණේ නෑ. කවුරුවත් කිව්වේ නෑ අපිට කන්න සීනි ගෙනැද්දියව් කියලා. හැබැයි සීනි වලට මොකද කරේ? සීනි ලංකාවේ සාමාන්‍ය පාවිච්චි වෙන ප්‍රමාණයටත් වඩා සාමාන්‍යයෙන් රටට අවශ්‍ය වෙන්නේ මෙට්‍රික් ටොන් 550යි වාර්ෂික සීනි පරිභෝජනයට ඕන වෙන්නේ. නමුත් මේ පසුගිය මාස 13ක පමණ කාලය තුළ සීනි ප්‍රමාණයට වඩා වැඩියෙන් මෙට්‍රික් ටොන් 235ක් ආනයනය කරලා තියෙනවා. මේ රුපියල් 49.75 ලාභයත් එක්ක වැඩි සීනි ප්‍රමාණයක් රට ඇතුළට ගේන ක්‍රියාත්මක කරලා තියෙනවා. කෝ එතන ආනයන සීමාවන් පැනවුණා? ඇයි ඒ ආනයන සීමාවන් පැනුවේ නැත්තේ? ඒ තමයි හිතාමතා අර ගජමිතුරන් සමග ලාභය බෙදා ගැනීමේ අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මේ කාර්යභාරය සිද්ධ වුණේ කියන එක අපි මේ වෙලාවේ සඳහන් කරනවා. දැන් මේ වෙනකොට කෘෂිකර්මාන්තේ ගොවියට අවශ්‍ය පෝර ටික ලංකාවට ගෙන්න ගන්න බෑ. පෝර හිඟියා ආනයන සීමා දාලා ගොවියෝ අමාරු වටලා තියෙන්නේ. ආනයන සීමා පැනෙව්වත් දැනට හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්නන්න දැන් කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉස්සෙල්ලා කතා කරලා කිව්වා සාල් මිලට ගන්නවා 94ට දෙනවා. කොහෙද කීරි සම්බ ගන්න තියෙන්නේ? කොයිද සම්බටයක් ගන්න තියෙන්නේ? වෙළඳපොළේ ඇවිදලා බලන්න කියලා මම අපේ මහාචාර්යතුමාට මේ වෙලාවේ මතක් කරලා කියනවා. ඒ වගේම දැන් වාහන ගෙන්නේ නැහැ. ඒ කර්මාන්තය කඩාගෙන වැටිලා. ඒ විතරක් නෙමෙයි අමතර කොටස් නැහැ. සාමාන්‍යයෙන් දුවන වාහනයකටවත් දුවා ගන්න විදියක් නැහැ අමතර කොටස් ටික නැති නිසා. මෝටර් සයිකලේ 3-wheel එක මේ මොකක්වත් ගෙන්නන්නේ නැහැ. පුංචි මිනිස්සුන්ගේ වාහන. මේවත් එක්ක මිනිස්සුන්ගේ ජීවත් වෙන්නේ තමන්ගේ ආදායම සරි කරගත්තු ක්‍රමවේදෙ. මේ සියල්ලද නතර කරලා දාලා තියෙනවා. දැන් අලුත්ම කාරණාව තමයි ගෙවිච්ච ටයර් තිනව නම් දඩ ගහන්න පටන් අරගෙන තියෙනවා. ඒක මහා විකාරයක්නේ. හරියට අර බඩ යන්න බෙහෙත් දීලා පස්ස මූට්ටු කරා වගේ වැඩක්. ඒ කියන්නේ බඩ යන්න විදියක් නැහැනේ. ඇයි දැන් ටයර් ගෙන්නන්නෙත් නැත්තම් ආණ්ඩුව? මිනිස්සුන්ට ටයර් දාන්න විදියකුත් නැත්තම් පැච්ද දාන යන්නේ කොහොමද? දෙයියනේ ටයර් දාන්න ගෙවිච්ච ටයර් වලින් යනවා ඇරෙන්න. ඉතින් ආණ්ඩුව දඩක් ගහනවා.
මේක කැකිල්ලේ තීන්දුවක්ම තමයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්නෙත් එක්ක දැන් මේ දේශීය නිෂ්පාදකයා මාරුව වැටෙන හැටි දැන් කිව්වා මේ උඳුවල මිල රුපියල් 300 ඉඳලා 1800ට ඉහළ ගිහිල්ලා. එතකොට කොතනද කර්මාන්තේ? අපේ පපඩම් කර්මාන්ත පවක් කඩාගෙන වැටිලා. මේ වගේ දේශීය කර්මාන්ත රාශියක් කඩාගෙන වැටලා තියෙනවා. ඕනනම් ආණ්ඩුවට පුළුවන් මේ වෙලාවේ විදේශීය කිරිපිටි වලට බද්දක් ගහන්න, බැඩි බද්දක් ගහන්න මේ වෙලාවේ. ඒක සීමා කරලා දේශීය කිරිගොවිය නගා සිටුවන්න, දේශීය කිරිකර්මාන්තේ නගා සිටුවන්න වැඩ කරන්න. එහෙම කරන්නේ නැහනේ. අර ජාත්‍යන්තර සමාගම් වලට යට වෙලා ජාත්‍යන්තර සමාගම් වලට ඕන විදියට ඒ වැඩ කටයුතු ටික කරනව ඇරෙන්න. ආණ්ඩුව සැබෑ දේශීය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොකරනවා කියන එක තමයි අපිට මේ වෙලාවේ කියන්න තියෙන්නේ. දැන් කිව්වා මේ සහල් 50ට අරගන්නවා 94ට දානවා කඩවල වල දැන් මිල සීමාව තීරණය වෙලා තියෙනවායි කියලා. අපි කියනවා කිලෝ එක පාලන මිලට දාන ගමන් ඒ ගමන් ප්‍රවාහන වියදම් කියලා 1 කිලෝ එකට රුපියල් 50 ගානේ ඒ වෙළඳ සැලට හාල් වෙළෙන්දාට වෙනම බිලකින් තමයි දාලා අවසානයේදී පාරිභෝගිකයට මේ දෙකම එකතු වෙලා මිල තීරණය වෙන්නේ. මේ වගේ අමුතු ක්‍රමයක් තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ කියන එක
තියෙනවා. ඒ වගේම ගරුමන්තුමා
හරි. ඒ වගේම දැන් මෙතුමන්ලා කියනවා සල්ලි අච්චු ගහන එක හරි වැඩේ කියලා. අපි කියනවා මේ ආණ්ඩුව අපි මේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව මහලොකු විචාර විශේෂඥයෝ නෙවෙයි. හැබැයි රටක සල්ලි අච්චු ගහන්න රටේ ඒ මුදල් ලේඛකයට තියෙන වටිනාකම අඩු වෙනවයි කියන එක අපි අපොස සාමාන්‍ය පෙළ කරන කාලේ ඉගෙන ගත්තා. ඒක නිසා තමයි සමහර රටවල් වල මෝටරසයිකලයක් මේ පාංගෙඩියක් ගන්න ඕන වුණාම සල්ලි මිටියක් අරන් යන්න ඕන වෙන්නේ. කඩේට යන්න වෙනකොට විල්බරෝ එකක සල්ලි අරන් යන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේ තත්ත්වයක් රටේ හදන්න තමයි අර මීගමුවේ කර්මාන්ත ශාලාවක දිනපතා රුපියල් 5000 කොල අච්චු ගහන්න කියන එක අපි කියනවා මේක ඩොලරය තවත් ඉහළ යන්න කාරණාවක් බවට පත් වෙනවා, රුපියල් පහළ බහින්න කාරණාවක් බවට පත් වෙනවා. ඉතාමත්ම කණගාටුයි අපේ මහාචාර්ය රංජන් බණ්ඩාර මහතුතුමා මෙතන නැති. ඒ වගේම අර බණ්ඩාර මහත්මයා මහනුවර මන්ත්‍රීතුමා දෙන්නම ආර්ථික විද්‍යාව පිළිබඳව මම හිතන්නේ යම් දැනීමක් තියෙන උදවිය. හැබැයි ඒ දෙන්නම කතා කළේ ආර්ථික විද්‍යාවත් එක මේට විසඳුමක්වත් මේකේ ඉදිරි ගමනක්වත් මේකේ අනිත් කාරණාවක් නෙවෙයි. ඔවුන් කතා කරේ තනිකර අමුම අමු ගොන් දේශපාලන තර්කත් එක්ක තමයි ඉදිරිපත් කරේ. Tamanගේ හෙළුව වහගන්න අතිසාරයට අමුඩ ගහන්න උත්සාහ කරාවක් ඇරෙන්න වෙන කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. අද ආණ්ඩුවට වෙලා තියෙන ප්‍රශ්නේ තමයි අද රුපියලේ මිල රුපියලේ අගය සර් ෆේල් වෙනවා වගේම රුපියලේ අගයත් ෆේල් වෙනවා, සර් බාල්දු වෙනවා වගේම රුපියලේ අගයත් බාල්දු වෙනවා. අන්න ඒක නතර කරගන්න බැරි නිසා තමයි මේ ආනයනයන් සීමා කරලා තියෙන්නේ. එහෙම නැතුව දේශීය ආර්ථිකය ගොඩනැගීමේ අවශ්‍යතාවය නිසා නෙවෙයි කියන එක මම මේ වෙලාවේ සඳහන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරුමන්තුමා. ඊළඟට ගරු උද්‍යාන කිවිදකොඩ ගරුමන්තුමා මිනිත්තු 10ක් කාලයක් ඔබතුමාට.
ගරු මූලාසන ආරම්භ මන්ත්‍රීතුමනි, මනෝෂ නානායකර මැතිතුමාගෙන් පස්සේ මේ විවාදයට එක් වෙන්න ලැබීම සම්බන්ධයෙන් මා සතුටු වෙනවා. මොකද අපිට මතකයි අවුරුදු 4 හමාරක ඔවුන්ගේ පරිපාලනය තුළ මෙරටේ කොහොමද ඔවුන් කටයුතු කරේ කියන එක. ඒ කරපු කාල සීමාව තුළ ඔවුන් හරියට කතා කරා නම්, හරියට වැඩ කරා නම්, ඔය කියන දේවල් තමන් දන්න ඔය ආර්ථික විද්‍යා න්‍යායන් භාවිතා කරා නම් මං හිතන්නේ අද මෙතෙන්ට ඇවිල්ලා කිඹුල් කඳුළු හෙලන්න වෙන්නේ නැහැ. ඇත්තටම ආණ්ඩුව අපිට බාර දෙනකොට මිනිස්සු ඉල්ලේ වේල් 3ක් කණ්ඩවත් තනි වේලක් කණ්ඩවත් නෙමෙයි, තමන්ගේ ජීවිතේට කරකැදලා දෙන්න කියලා. එක රැයක් එළි වෙනකොට ජීවිත 253ක් රටේ ආරක්ෂිතව තිබ්බ මිනිස්සුන්ගේ ජීවිත විනාශ වෙලා ගිය යුගයක් තිබ්බේ. ඒ යුගය තුල ඔවුන් ඒව ගැන කතා කරන්නට එළියට එන්න බැරි වුණා. ඒ මහා යුග පුරුෂයන් අද මෙතන ඇවිල්ලා මහා කිඳුල් කඳුළු හෙලනවා මේ ආර්ථික විද්‍යාවේ යම් යම් කරුණු කාරණා එකතු කරගෙන. ජනතාවගේ අවශ්‍යතාවය මොකද්ද කියන එක හරි අඳුනාගත් ආණ්ඩුවක් විදිහට, ජනතාවගේ අවශ්‍යතාවය මොකද්ද කියලා අඳුනාගත් නායකත්වයක් ඉන්න ආණ්ඩුවක් විදිහට ජනතාවගේ දුකට අවශ්‍ය වෙලාවට අවශ්‍ය සහනය සැපෙයිමයි අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සහ වගකීම් වෙලා තියෙන්නේ. ඒ තුළ මම හිතන්නේ දේශීය ආර්ථිකය ආරක්ෂා කරගන්නටත් මේ ලෝකය පුරා පැතිර තියෙන කොවිඩ් වසංගතය තුළ රට කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් කටයුතු කරන්නටත් කියන මහා දැවැන්ත අභියෝගය හැම තමයි මේ රට අද පාලනය කරගෙන යන්නේ ලෝකෙ අනික් රටවල් වගේම. තමුන්නාන්සලා මෙතන මතක නැතුව හිටියට, මතක නෑ වගේ රඟ දැක්වුවට මේ ලෝකේ කොවිඩ් පරිපාලනය අතින් ඉතාම ඉහළ තැනකට එන්න පුළුවන් රටක් බවට මේ රට පත් වෙලා තියෙන මේ ආර්ථික ප්‍රතිපත්ති සහ රටේ ජනතාව කෙරෙහි ජනතාවට ආදරෙන් ගන්නා වූ තීන්දුව తీරන මත විතක් කියන එක සම්මුණාසලන මතක් කරන්න ඕන කියලා මම විශ්වාස කරනවා. කොරෝනා වසංගතය තුල තවදුරටත් යුරෝපා රටවල් වැහිලා තියෙද්දී ඒ රටවල් තුල තමන්ගේ කම්පැනිය එන්නත හදද්දී තමන්ගේ ජනතාවට එන්නත දෙන්න බැරි රටවල් තියෙද්දී අද ලංකාව ඉතිහාසගත විදිහට ඉදිරියට ඇවිල්ලා තියෙනවා තමන්ගේ ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් හැකි මේ උපරිම ආර්ථික ප්‍රශ්න තිබියදී උපරිම ගැටලු තිබියදී ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න ගන්නා වූ ක්‍රියාමාර්ග තුල මේ තත්ත්වයන් තුල තමයි ආණ්ඩුව විදිහට පසුගිය ඔක්තෝබර් මාසේ යම් යම් භාණ්ඩවල බදු සංශෝධනයන් ඉටු කරේ. ඒ බදු සංශෝධනයන් කරවුවේ හුදු රජයේ වාසිර නෙවේ. රජයට ලැබෙන්න තිබ්බ සංචිත අඩු කරගෙන රජයට ලැබෙන්න තිබ්බ බදු මුදල් අඩු කරගෙන ජනතාවට ඒ සහනය ලබා දීම සඳහා තමයි මේ බදු සංශෝධනයන් ඉටු කරේ. ඒ කරන අවස්ථාව තුළ අපි අද මේ කෑ ගහන මහ සීනි පිළිබඳ බදු පමණක් නෙවෙයි සැමන් පරිප්පු ලුණු ඇතුළු භාණ්ඩ රාශියක බදු අඩු කරලා ඒ බදු සහනයන් ජනතාවට ලබා දීලා තියෙනවා. ඒ සහනයන් ජනතාවට ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා තියෙනවා. හොඳම උදාහරණය අද රෑ 12ට පෙට්‍රල් රුපියලකින් වැඩි කරවුවොත් 12යි එකට යන මිනිස්සුරත් රුපියලක් වැඩි කරලා තමයි අපි පෙට්‍රල් ගන්නෙ. හැබැයි ඒක රුපියලකින් අඩු කරවුවොත් සතියක් දෙකක් යනකම් වෙළෙන්දා ඒ වාසිය දෙන්නේ නැහැ ජනතාවට. මේ වෙළෙන්දන් අතර තියෙන මාෆියාවේ ප්‍රශ්නේ පිළිබඳ අපි කවුරුත් එකතු වෙන්න ඕනේ. ඒකට පක්ෂ විපක්ෂ ભેදයක් තියෙයි කියලා මම හිතන්නේ නැහැ. අපි එතෙන්ඩයි යන්න ඕනේ. එහෙම නැතුව අපි මේ දකින්නේ විවේචනය කරමින් දකින්නේ දේශපාලනයට ගනිමින් තමන්ගේ දේශපාලන අවශ්‍යතා ඉටු කරගන්නට කටයුතු කරන එක නෙමෙයි කරන්න ඕනේ රටක් විදියට ඉස්සරහට යන්න ඕන. අපේ දේශපාලන කුහකත්වයෙන් මිදිලා ඒ දේශපාලන ගතානුකූලත්වයෙන් මිදිලා අපි ඉස්සරහට යන්න ඕනේ. එතකොට තමයි මම හිතන්නේ රටක් ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ වෙළඳ මාෆියාවත් එක්ක රටර සටන් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් වී ගොවියට හොඳ මිලක් ලැබෙනකොට පාරිභෝගික ගැන මිල ලබා දෙන්න ආණ්ඩුවට හැකියාවක් නැති වෙනකොට සන්තෝෂෙලා වැඩන්නේ නැහැ පිටරටින් හාල් ගේනවා දැන් හොඳයි කියන්නේ. ඒක නෙවෙයි විපක්ෂයේ වගකීම වෙන්නේ. ඒක නෙවෙයි විපක්ෂයේ වගකීම වෙන්නේ. විපක්ෂයේ යුතුකම වෙන්නේ. එකතු වෙලා මේ මාෆියාවත් එක්ක පොරබදන්නට අපිට ශක්තියක් දෙන්නේ. ඒ හින්දා මම හිතන්නේ මීට කලින් කතා කරපු කතිකය බොහෝ දෙනෙක් කිව්වා දේශීය කෘෂිකර්මේ නගා සිටියොන ගත්ත තීන්දුව తీරන වැරදි කියලා. ඔව් කහ ආනයනේ සීමා කරා. කහ ආනයනේ නැවැත්තුවා. මට හොඳට මතකයි ඓතිහාස කතාවක්. ලංකාවේ කළුතර පැත්තේ හිටිය හොඳ කහ ව්‍යාපාරිකයෙක්. ඔහු ලංකාවේ වැඩිම ප්‍රමාණයක් කහ ඒ කාල සීමාව තුළ සිනමාව බණ්ඩාරනායක මහත්මිය කාල සීමාව තුළ ලංකාවේ ආධිපත්‍ය කහ රජා විදිහට හිටියේ. හැබැයි මට මතකයි තොණ්ඩමන් මැතිතුමා යෝජනාවක් ගෙනවා ජේ.ආර්. ජයවර්ධනයන්ට ඉන්දියාවේ කහ තියෙනවා නිකන් දෙන්න පුළුවන් කියලා. මේ ගැටේ කනවා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා. අන්තිමට මොකද වෙන්නේ? ලංකාවේ දේශීය කහ නිෂ්පාදනය සම්පූර්ණයෙන් නැති වෙනවා. ඊට පස්සේ ඉන්දියාවට අපි දත නියම බලන් ඉන්නුණා 2020 වෙනකන් කහ ටික එනකන්. එහෙමනම් මේක රටක් විදිහට ගත්ත හොඳ තීන්දුවක්. මේක රටක් විදිහට ගත්ත තීන්දුවක් හින්දා තමයි කහගොවියට හොඳ මිලක් ලැබුණේ. ඒ හොඳ මිල ලැබෙනකොට තමයි කහගොවිය වවන්න පටන් ගත්තේ. අද තරුණ තරුණියෝ කොච්චර කහ වගා කරනවද? කෘෂිකර්ම අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා ඒ වගේම ජනතා බදු සංවර්ධන මණ්ඩලය වගේ ආයතනවල තියෙන වගා නොකළ ඉඳන් තරුණයන්ට ලබා දීලා ඒ තරුණයන්ගේ කෘෂිකාර්මික ශක්තිය වැඩි කරන්නට රජයක් විදිහට අපි කටයුතු කරගෙන යනවා. ඒ හින්දා තමයි රුපියල් 1000 ගන්නට ගිහපු කහ දැන් 300 විතර එනකන් අඩු වෙලා තියෙන්නේ. ජනතාවට ඒ සහනය එක දවසෙන් ලැබෙන්නේ නැහැ. හැබැයි ගොවි ආරක්ෂා වෙන්නත් ඕනේ, පාරිභෝගික ආරක්ෂා වෙන්නත් ඕනේ. දෙදගොල්ලම ආරක්ෂා නොවෙත් විතරයි රටට යන්න පුළුවන් වෙන්නේ. තමුන්නාන්සේලාගේ තිබ්බ කඩිකුලප්පු හින්දා තමයි 70-77 ආණ්ඩුවේ ප්‍රතිපත්ති විනාශ කරලා ඇවිල්ලා ධනේශ්වර ප්‍රතිපත්ති ගෙනල්ලා මේ රටේ විවෘත ආර්ථික හින්දවලා රටම හින්දවලා විනාශ කරලා ගියේ. එමනම් අපි එකතුලා ඉස්සරහට යන්න ඕනේ ගිහිල්ල ඉවරලා මේ නිවැරදි ආර්ථික ප්‍රතිපත්තිය තුළ නිවැරදි ආර්ථික ගමන තුළ රටට අලුත් දැක්මක් අලුත් යුගයක් ලබා දෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ බදු සංශෝධන තුළ දේශීය කර්මාන්ත දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න තිබ්බා. 15ක් 30ක් වෙලා තිබ්බ බදු 15 දක්වා අඩු කිරීම තුළ බටික් කර්මාන්තේ නාවික ක්ෂේත්‍රයේ කර්මාන්තයන් දේශයේ බයිසිකල් අතුරු කර්මාන්තයන් ඒ වගේම අනිකුත් කර්මාන්ත ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ඒ බදු සංශෝධනයන් කරලා තිබ්බා. ඒ වගේම දේශීය නිෂ්පාදන ආරක්ෂා කිරීම සඳහා සෙස් බදු මගින් ආරක්ෂණයක් ලබා දීලා තිබ්බා. මේ වගේ තත්ත්වයන් තුළ ජනතා හිතවාදී ආණ්ඩුවක් විදිහට සෞභාග්‍ය දැක්ම තුළ අපි දැක්ක ප්‍රතිපත්තිය සෞභාග්‍ය දැක්ම තුළ ජනතාව විශ්වාස කරපු ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමයි ගරු රෝටාවේ රාජපක්ෂපතිතුමාගේ රජය තුළ ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම රටක ජනතාවට ප්‍රතිපත්ති මේ වශයෙන් සහනයක් දෙනවා නම් බදු මිල අඩු කරනවා නම් ඒ බදු මුදල් ආණ්ඩාකාරයෙන් නොයැදීම වංචාවක් කියලා හං අඩු ගහන්නට තරම් කුහක වීම මං හිතන්නේ ජනතා විමුක්තිවරම දේශපාලනය තුළ මහ ලොකු දෙයක් නෙමෙයි කියලා මම විශ්වාස කරනවා. 88 89 යුගයේ තුළ උසස් පෙළ ශිෂ්‍යයෙක් වෙහිටුව මට මතකයි. වඩමරච්චියට යනකම් අපේ ඩෙන්සිල් කොබ්බෑ කඩෝලා සටන් කරනකොට මහා විරුව විජය විමල් රත්නයන් නතුරු මහා විරුව සටන් කරනකොට හමුදාවර ශක්තියක් දෙන එක නෙවෙයි ඔවුන් කරේ දකුණේ හමුදාවේ සෙබළුන් මරන්න ගත්ත එක, ගෙවල් වලට පැල්ල ගෙවල් ගිනි තියපු එක, හමුදා පවුල් පිටින් දූෂණය කර විනාශ කරපු එක. මොකද කරේ? කොටි ත්‍රස්තවාදයට බේරෙන්න උඩ බැරි වෙනකොට ඔවුන් එක ඩීල් එකක් දැම්ම දකුණේ දාපු ඩීල් එකකින් ද හමුදා බටයෝ ත්‍රස්තවල් අතෑරලා ගෙදර ආවා. තමන්ගේ අඹුදරුවන් තමන්ගේ අම්මලා සහෝදරයෝ බේර ගන්න ඕනේ ඉන්නේ. එහෙම යුගයක් තිබ්බ ජනතා විමුක්තිවරමේ මේ කරන්නව අවලාද බොරු මඩ ගැසීම් සහ ඒ සියලු ව්‍යාජයන්ට හසු වෙන තරම් මං හිතන්නේ ජනතාව දැන් නම් බුද්ධිමත් නැහැ කියලා. ඒ හින්දා තමයි 100ට 3කට බහින්නට තරම් ඔවුන්ට සිදු වුණේ. ඒ ආපු ගමන තවත් දුරට ඉස්සරහට යන්න ඔවුන් විසින් ඔවුන්ගේ නරාවල කපා ගනිමින් මේ ව්‍යාජ දේශ ප්‍රේමය ව්‍යාජ පරිසර ප්‍රේමය එකතු කරගෙන යනවා. පරිසරයට වැරද්දක් වෙනවා නම් අපිත් එතන ඉන්නවා. පරිසරය සුරකිය යුතුයි කියන දෙන තනියෙන් හිට ගන්න පුළුවන් කෙනෙක් විදිහටයි මම මේ කියන්නේ. හැබැයි බොරු පරිසර ප්‍රේමය තුළ නිවැරදි පරිසර විනාශය හැංගෙනවා. නිවැරදි පරිසර විනාශය හැංගුණොත් එයින් අවසානාත්මක වශයෙන් මම කියන්නේ ව්‍යාජයට ඉඩ නොදී නිරවද්‍යතාවයට ඉඩ දෙන්න රට ජාතිය ගැන හිතලා එකතු වෙන්න. දේශපාලන කුහකත්වයෙන් තොරව දේශපාලන විවිධත්වය තිබ්බට කමන්නේ, මතිමතාන්තර ගැප්ුණාට කමන්නේ, ගැටුම් තිබ්බට කමන්නේ. හැබැයි රට ඉස්සරහට යන්න ඕන කියන හැඟීම තුල එකතු වෙන්න. ඒ හැඟීමත් එක්ක ඉස්සරහට ගිහලා අපි රට ජයගමු, ජනතාවට ජයග්‍රහණයක් ලබා දෙමු කියලා ඉල්ලා සිටින්න නවතින බොහොමත්ම ස්තුතියි.
තෝමී සිතේ ගරු මන්ත්‍රීතුමා, මේ ළඟට අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 අනුමත කිරීමට සභාව එකඟද? අංක 2 විෂයාංක 2 අංක 3 අංක 4